දෙදහස් දාසේ වසරේ පස්වෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන වෙසක් සතිය වෙසක් මාසය තිරෝගර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය 1560 සම්පූර්ණ කරන ඒ අසිරිම තේමඟුල සම්පන්න දිනය ලබනවා. මේ සමය කියන්නේ ප්‍රඥාව තියෙන අයට ප්‍රඥාව වැඩි කරගන්න, ධර්ම අවබෝධය කරගන්න තියෙන හොඳම කාලයක්. ස්වභාවයෙන්ම මේ විශ්වය, විශ්ව ධර්මතාවය, මිනිසාගේ ප්‍රඥා මහිමය වැඩි කරවන සමයක් තමයි මේ විසක් සමය. ප්‍රඥාව දියුණු කරන අයට, ඒ වගේම කෙලෙස් දියුණු කරන අයට, කෙලෙස් වල මුතුකු කැටි වෙන සමයක් හැටියට සලකනවා මේ මානසික රෝගෙන්න තියෙන අය. මානසික රෝග වැඩි වෙන සමයක් හැටියට පුරා හඳ පායන කාලය. එකකින් අදහස් වෙන්නේ තමන්ගේ සිත යොමු කරලා තියෙන්නේ මොන පැත්තටද, ඒ පැත්තෙන් හිත වැඩෙන කාර්යය. කුසලයේ දියුණු කරන අයට කුසලයේ, අකුසලයේ දියුණු කරන අයට අකුසලයේ වැඩෙනවා. මේ ස්වභාව ධර්මයේ තිබෙන යම් ශක්ති ස්වභාවයක් නිසා ඒ ස්වභාව ධර්මයෙන් ලැබෙන ආශිර්වාදයක් සමගම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ආලෝකය අවබෝධ කරගන්නේ. ලෝකීය විෂයක් නොව ලෝකෝත්තර විෂයක්ද මේ ලොවට නැවුම් දහමක්ද පහළවන්නේ ඒ වෙසක් පොර පසව සකතුම පොදාසේ. මනුෂ්‍යයෙකු විසින් තනිව එය අවබෝධ කළා යැයි සිතන්නටවත් නොහැකි ධර්මයක් ලොව අවබෝධ කරගත නිසා මුළු මහත් මිහි කලයේම සිටින සියලුම ඥානවන්තයෝ, ගුණවන්තයෝ, දාර්ශනිකයෝ, සියලුම ආගමිකයෝ, ශාස්ත්‍රවරු අභිභව බුදුරජාණන් වහන්සේ හිරු මඩනවා ගැබෙනවා. ඒකට හේතුව මිනිස්සෙකුට හිතන්නවත් බැරි දෙයක් මිනිස්සෙකු විසින් අවබෝධ කරගන්න. ඔබත් නිවන් අවබෝධ කරගන්න මහන්සි වෙන කෙනෙක් නම් කල්පනා කරන්න ඕන, ඔබට හිතන්නවත් බැරි දෙයක් තමයි නිවන කියලා කියන්නේ. හිතේ චිත්‍රයක් ඇඳගන්න බැරි දෙයක් නිවන කියන්නේ. පොතකින් ඉගෙන ගන්න බැරි දෙයක් නිවන කියන්නේ. ඒ නිසා ප්‍රත්‍යක්ෂව විදතරා ගන්න කියන වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුකට වේදාන බුදුරජාණන් වහන්සේ ශරීර රෝග වලට මේ මානසික රෝගයක් වන දුකට වේදාන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෝත්තරත්වයට පත් වෙන්නේ නැතිව කිසිම කෙනෙකුට සහනයක් ලබන්න බැහැ. ඉන්ද්‍රයන් වල පිළිතලා ඉන්න කම්ම, ඉන්ද්‍රයන් උපාදානය කරන කම්ම අසහනය, පීඩනය. ඉන්ද්‍රයන් අතහරිනවා සමගම තමයි ලෝකෝත්තරත්වය ලැබෙන්නේ. ඒකින් අදහස් වෙන්නේ තමන් ඉන්ද්‍රයන් ස්පර්ශ නොකොට වාසය කරනවා කියන එකයි. පංච උපාදානස්කන්ධේ ස්පර්ශ නොකොට වාසය කරනවා. පටිච්ච සමුප්පාදයට හසු නොවි වාසය කරනවා. කාලයට හසු නොවි වාසය කරනවා. පංච ඉන්ද්‍රයන් වලට බැස ගැනීමකින් තොරව වාසය කරනවා කියනවා. නිවන කියන එක ස්වභාවයක් වෙනවා. ස්වභාවික දෙයක්. නිවන කියන එක සංස්කාරයකින් සැකසිච්ච දෙයක් නෙමෙයි. නිවන කියන්නේ සංකල්පයක් නෙමෙයි. නිවන කියන්නේ දෘෂ්ටියක් නෙවෙයි. නිවන තුල නිවන කියන වචනයවත් නැහැ කියලා කියනවා. නිවන තුල නිවන කියන වචනයවත් නැහැ. එහෙමනම් අපි නිවන හොයන එක අසකින් කියලා අපි හොයමු. අපි මොනවද දුක් කර තින්නගෙන ඉන්නේ කියලා. මොන වගේ දුක්ද අපි කර තින්නගෙන ඉන්නේ. අන්නේ දුක්තික බිමිටම. යමකට ඇලිලා ඉන්නවනම් ඒ ඇලීම හේතුවෙන් හටගන්නා වූ දුක ඒ ඇලී සිටිනකම් ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒට අදාළ දුක් විඳිය යුතුයි. යමෙක් විදුලි කම්බියක් අල්ලාගෙන සිටින තාක් කල් ඒ තැනත්තාට ඒ තැනැත්තියට ඒ විදුලි කම්බියෙන් කරන්ට් එක වදිනවා. ඒ අත්හැරිය කල්හි ඒ සම්බන්ධතාවය නැති හේතුවෙන් තමන්ට බියක්, ශෝකයක්, වේදනාවක් හටගන්නවා. බාහිර ඇසකරණාසය දිව ශරීරයේ ගැටීම නොවේ. ප්‍රශ්නේ ඔබගේ ගැඹුරු මනස යටි සිත මේවා කෙරෙහි ඇලීම බැඳීමයි ගැටලුව. මිනිසෙකුගේ චරිත දෙකක් තියෙනවා. එකක් තමයි යටි සිතේ චරිතය. අනේක තමයි හුදු සිතේ චරිතය. මාහට නම් වැඩගත්වන්නේ මනුෂ්‍යයෙකුගේ යටි සිතේ චරිතය. සමහර උදවිය උඩු සිතේ චරිතය කලබලකාරී ටිකක් තරහ යන වගේ, එහෙමත් නැත්නම් ලෝභයි ද්වේෂයි මෝහයි වගේ පේනවා. නමුත් සමහර අයගේ එහෙම චරිතයක් තිබුණොත් යටි සිතේ කිසිම ලෝභයක් ද්වේෂයක් මෝහයක් නැහැ. ඒ සමහර චරිත තියෙන උඩු සිතෙහි කිසිම ලෝභයක් නැති, කිසිම ද්වේෂයක් නැති, කිසිදු වරදක් නැති චරිතයක් පෙන්නුම් කරන ඒ යටි සිත දැඩි ලෝභ ද්වේෂ මෝහ වලින් පිරීලා තියෙනවා. දැන් මේකෙන් වැදගත් වෙන්නේ පිළිතුරේ උඩු සිතෙහි ක්‍රියාකාරීත්වය තාවකාලිකයි. යටි සිතේ තාවකාලිකයි. කාලිකත්වයක් නෙමෙයි තිබෙන්නේ, ස්ථාවරත්වයක් තියෙනවා. ඒ නිසා ස්ථාවර වූ මනස අනිවාර්යෙන් පවිත්‍ර විය යුතුයි, පිරිසිදු විය යුතුයි. ඒ ස්ථාවර මනස තමයි ඔබට සංසාරයේ සකසන්නේ. ඒ නිසා ඔබ පිරිසිදු කරගත යුත්තේ ඔබේ ගැඹුරු සිතයි. හේතුව ගැඹුරු සිතයි තමයි ඔබේ සංසාරේ ආපු විඥානය පවතින්නේ. ඒ වගේම සසරට යන විඥානය පවතින්නේ ඒ ගැඹුරු සිත තුළ. එනිසා ඔබ උඩු සිත නෙමේ හදන්න ඕන. ඔබේ පරමාර්ථය පවතින ගැඹුරෙහිම පවතින ගැඹුරින් දකින්න, අනිත්‍ය ගැඹුරින් දකින්න. යදා පඤ්ඤාය පස්සති යථාර්ථවාදී තමන්ගේ හිත පතුලින්ම ධර්මය මත කරගන්න. අනිත්‍ය කියන්නේ අල්ලාම ගැනීම, අතහැරීම, කැඩෙනවට, බිඳෙනවට, විනාශ වෙනවට කියන දෙයක් නෙමෙයි. මේ කිසිදු දෙයක් කිසිදු මිනිසෙකුට අල්ලගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම තමයි අල්ලගන්න බැරි වෙන අවස්ථාවන්වලදී මිනිස්සු කියන්නේ දැන් ඒක මට ඒක අල්ලගන්න බැරි වුණා, රැකගන්න බැරි වුණා. ඒ කියන්නේ අනිත්‍යතාවයට පත් වුණා. ඒක කැඩුණා. ඒක නම් මැරුණා. ඒක අදහස් වෙන්නේ අපි කියන අනිත්‍යය කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මට අල්ලගන්න බැරි වුණා. අල්ලගන්න බැරි වුණා නෙමෙයි, අල්ලගන්නේ නැතුව වාසය කරන්න පුරුදු වෙනවා. ඇයි අපි අල්ලගන්නේ නැතුව වාසය කරන්න ඕනේ? අල්ලා ගැනීමට දරන උත්සාහය නිෂ්ඵලයි. කෙනෙක් ඇසුවොත් ඇයි අපි අල්ලා නොගැනීමෙන් වාසය කළ යුත්තේ කියලා ඇසුවොත් උත්තරේ මොකද්ද? අල්ලා ගැනීමට දරන උත්සාහය නිෂ්ඵලයි. ඉඩම කඩම අල්ලගන්න හැදුවොත් ඒක අල්ලගන්න බෑ මිනිස්සුන්ට. තමන්ගේ ස්වාමියා අල්ලගන්න හැදුවොත් අල්ලගන්න බෑ. බිරිඳ අල්ලගන්න හැදුවොත් අල්ලගන්න බෑ. තමාගේ ශරීරයවත් අල්ලගන්න හැදුවට අල්ලගන්න බෑ. තමාගේ දරුවෝ අල්ලගන්න හැදුවට අල්ලගන්න පුළුවන් කම නෑ. ඒ ස්වභාවය අප අනිත්‍ය කොට, නිරන්තරයෙන්ම අනිත්‍ය කොට අපිට ස්වභාව ධර්මයේ සියල්ල ලබා දෙනවා නම්, ඒ අනිත්‍ය අපි පිළිගන්නේ නැත්නම් හැමදාම දුකට, ශෝකයට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. මේ යටිසිතෙහි අතහැරීම, බාහිර කනබුණ අඳින පළඳින සහ පැවැත්මේ කිසිදු වෙනසක් නොකොට දර්ශන වේදයක්. සම්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සේ, මේක ගැඹුරු නුවණ. බාහිර නුවණ නෙවෙයි, ගැඹුරු නුවණෙහි අවබෝධය. ආහාරය ගන්නවා, ආහාරේ නොවැදිනවා. කතා කරනවා, කතාවෙහි නොවැදිනවා. ජීවත් වෙනවා, ජීවිතෙහි නොවැදිනවා. වාසය කරනවා, ඉදම කඩමෙහි වස්තු සම්පත්තල නැහැ. හැබැයිම ලස්සනට පිරිසිදු අලංකාරව තියාගන්න ඕනේ. මේ ස්වභාව ධර්මයේ තුල තිබෙන්නේ අනිත්‍යතාවය. අපිට ඒක නිත්‍ය කරන්න බෑ. දැන් තේරෙනවා ඇති සියල්ල දෘෂ්ටි. දෘෂ්ටි වලින් නිදහස් වෙනවා. සම්මාදිට්ඨි. සියල්ල සංකල්ප. සංකල්ප වලින් නිදහස් වෙනවා සම්මා සංකල්ප. සියල්ල වචන. වචන වලින් නිදහස් වෙනවා සම්මා වාචා. මෙන්න මේ කර්ම තුර මුලින්ම පූර්ණයට පත් කර ගන්නවා නම් ඔබ ආර්යසත්‍ය මාර්ගයේ දීර්ඝ ගමනක් ගමන් කරනවා. මොන දේ තමන්ගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට පැමුණුණා, ඒ අනිත්‍යතාවයේ යථා අවබෝධ කරගත්ත කෙනාට ඒ අනිත්‍ය සංඥාවේ මේ හැම දෙයක් දිහාම බලන්න පුළුවන්. අනිත්‍ය සංඥාව කියන්නේ අර කැඩෙනවයි, බිඳෙනවයි, විනාශ වෙනවයි කියන රූප සංකල්පයක් හිසේ තියාගත්ත කෙනා නෙමෙයි. අනිත්‍ය සංඥාව කියන්නේ සංඥාවක් නොවෙන රාශිය කියලා. උපාදානය නොකොට වාසය කිරීම අනිත්‍ය සංඥාවක්. අපිට තියෙන සංකල්පමය අනිත්‍යයෙන් නිවන් දකින්න බෑ කියලා. ඒක හැමදාම සංකල්පයක් විතරයි. පරමාර්ථ අනිත්‍ය කියන්නේ අනිත්‍ය අනිත්‍ය කොට දැකීමේ කුසලතාවයෙන් යුක්තයි. නිත්‍ය පමණක් නෙමේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය. අනිත්‍යත් අනිත්‍ය නම් කුමද්ද නිත්‍ය? නිත්‍ය ඔබගේ අවබෝධයයි ප්‍රත්‍යක්ෂතාවයයි. ඒ නිසා ඒ නිවන් ධර්මයට නිත්‍ය මංගල පරම සුන්දරයි. ඒ සුන්දරයි ඒ මංගල අවස්ථාව ඒ නිත්‍යයි. ඒ ඥානයේ ස්වභාවය පිළිතුනේ මේ විශ්වය වගේ පැතිරිච්චද. ඒ පටු මිනිස්සුන්ට තමයි පටු අදහස් තියෙන්නේ. පටු මිනිස්සෙකුට තමයි ආගම තියෙන්නේ. කියන්නේ පොඩි බුද්ධියක් තියෙන මිනිස්සෙට ඒකයි ආගමික ලබ්ධි කියන්නේ. පටු මිනිස්සෙකුට තමයි ජාතියක් තියෙන්නේ. අපි සිංහල, අපි දෙමළ, අපි මුස්ලිම්, අපි ඉංග්‍රීසි, අපි කළු ජාතිකයෝ කියලා මේ ජාතියක් වර්ගයක් වෙනු කරගන්නේ පටු මිනිස්සු. ඒ කිසිදු පටු සංකල්පයක් නැහැ පිළිතුරු මේ විශ්ව දර්ශනයේ තියෙනවා. යාට තියෙන්නේ මේ ලෝකෙහි තත්ත්වාකාරය දැකීමක් පමණයි. අන්නේ දර්ශනයට පත් වෙන මිනිස්යා ළඟ තමයි සැබෑම යහපත් වූ දර්ශනය, යහපත් වූ සංසිඳීම පවතින්නේ. සංකල්පගත බෞද්ධයා දැඩි ද්වේෂ සහගතයි. සංකල්පගත අනිත් ආගමිකයෝ දැඩි ද්වේෂ සහගතයි. පොට්ට ඇත්තම් කිපෙනවා. සංකල්පගත බෞද්ධයා එහෙමයි. පොට්ට ඇත්තම් හරියට කිපෙනවා. නේ? සිල්ගත් උපාසිකාවත් 12න් පස්සේ කඩලටයක් යනව දැක්කොත් දත් පිටිකනවා. ඒ සංකල්පගත බෞද්ධයා. සීල වෘතෙහි ඇදිච්ච බෞද්ධයා. අනිවාර්යෙන් හරි ද්වේෂ සහගතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පණ්ඩිතයෙක් කියලා සලකන්නේ මේ ලෝභය, ද්වේෂය, මෝහය නැති කෙනෙක්. එනත ගොඩක් දේවල් දන්න, ගොඩාක් දේවල් කතා කරන කෙනාට නෙමෙයි පණ්ඩිතයා කියන්නේ. හිත නිවුණු කෙනාට, ද්වේෂය නැති කෙනාට, නිර්වාණය අවබෝධ කරගත්ත කෙනාට තමයි පණ්ඩිත කියලා කියන්නේ. සම්මානනීය පණ්ඩිතයන්ට නම් පුදුම විදිහට මේ ලෝභ දේශ මොහ අට ගන්නවා. ඒ පණ්ඩිත පට්ටම දෙන්නේ තවත් මෝඩ පිරිසක්. ඒගොල්ලොත් පණ්ඩිතයෝ නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ඒ පණ්ඩිතකම ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා මංගල සූත්‍රයේ කර්මවලට අනුව ඒ ආශිර්වාදය ලබා ගන්න. ඔබ බලන්න ඔබ මහා මංගල සූත්‍රයේ කියවෙන බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ කරුණු කීයක් ඔබේ ජීවිතේ ඔබ ඉෂ්ට කරනවාද? පූර්ණත්වයට පත් කරනවාද? එහෙමනම් ඔබ බුදුරජාණන් වහන්සේගෙන් සම්මානනීය ආශිර්වාදයක් ලබන කෙනෙක්. බුදු කෙනෙක් ආගය කළ තියෙන්නේ කරුණු ඒකයි, ප්‍රශංසා කළ තියෙන්නේ කරුණු ඒකයි. ඒ තම මංගල මුත්තම. ඒ කාරණේ මංගල කාරණය, ශ්‍රේෂ්ඨ කාරණය, උතුම් කාරණය. යහපත පිණිස පවතින කාරණය. දැන් මේ මොහොතේ තේ මංගල කරුණ පිෂ්ඨ වෙමින් පවතිනවානේ. මොකද්ද? කාලේන ධම්ම සරණං. කාලේන ධම්ම සරණං. ඒ තම මංගල මුත්තම. මේ මොහොතේ ඔබ බුදුරජාණන් වහන්සේගේ සම්මානනීය ප්‍රශංසාවක් ලබනවා. ඒ කියන ඔබ ආඩම්බර වෙනවා. ඒ කියන ඔබ සන්තෝෂ වෙනවා. ඔබ කියන ඔබ ඔබ ළඟ තියෙන ಗುಣ පිළිබඳව ඔබ සන්තෝෂයෙන් ඒ ಗುಣ තියෙන බව අඳුනගෙන ඒක විඳින්න. බුදුරජාණන් වහන්සේ කිව්වේ අර සතකපට විදියට නැති ಗುಣ මවන්න එපා කියන්න එපයි කියලා නිසා තියෙන ಗುಣ පිළිබඳව කියන්න එපා කියලත් නැහැ, ඒ පිළිබඳව සතුටු වෙන්න එපා කියලත් නැහැ. තියෙන දේ කියලා. Taman තියෙන විදියට. එතකොට ඒක සතකපටකම නෙමෙයි. ඔබට කාරකක් තියෙදි කාරකක් තියෙනවා කියලා කිව්වට ඒක බොරුවක් නෙමෙයි. කාරකක් තියෙනවා. මුදලක් තියෙදි මුදලක් තියෙනවා කියලා කිව්වම ඒක බොරුවක් නෙමෙයි. නැතුව තියෙනවා කිව්වොත් බොරුවක් වෙන්නේ. වරදක් තියෙනවා. ඒ නිසා තියෙන ಗುಣ පිළිබඳව ඔබ ආඩම්බර වෙනවා. තියෙන ಗುಣ පිළිබඳව ඔබ සන්තෝෂ වෙනවා. අභිමානයක් ඇති කරගන්න. මොනවද අපි හැම මොහොතකම සිදින්න ඕනේ? දෘෂ්ටි. දෘෂ්ටි තියෙන තැන සීලය පිහිටන්නේ නැහැ. දෘෂ්ටි තියෙන තැන ද්වේෂයයි පවතින. දෘෂ්ටි තියෙන තැන දර්ශනයේ පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. දෘෂ්ටි වලින් අන්තගාමී කරනවා මනුෂ්‍යාව. ඔබගේම දෘෂ්ටිය ඔබට හිරිහැර ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ කරපු උපමාවක් කළා වලිගේ ගිලින සර්පෙක් කියලා. තමන්ගේම වලිගේ දැක්කාම සතෙක් කියලා හිතලා ඒ සර්පය ගිලිනවා. මනුෂ්‍යයා තන්නේ වගේ කියලා. තමන්ගේ වලිගේ තමන්ම ගිලිනවා. තමන්ගේ වලිගේ තමන්ම ගිල්ලහම තමන්ටම නේද වේදනාව? තමන්ම ඇති කරගන්න දෘෂ්ටිය තමන්ටම වේදනාවක් වෙනවා. තමන්ම ඇති කරගන්න සංකල්පය තමන්ටම වේදනාවක් වෙනවා. තමන්ම සිදු කරගන්න කර්මය තමන්ටම බලපෑමක් ඇති කරනවා. අර තමන්ගේ වලිගේ තමන්ම ගිලින සර්පයා වගේ ඔබත් බලන්න ඔබේ වලිගේ ඔබ ගිලනද ඔබ වේදනාවෙන් කෑ ගහන්නේ කියලා. ඔබ ඇති කරගන්න දෘෂ්ටියම නේද ඔබටම පීඩා පමුණුවන්නේ කියලා බලන්න. එහෙමනම් අපි කොහොමද ධර්මය තේරුම් කරගන්නේ? ගොඩක් දෙනෙක් හිතනවා මේ හිතේ පහළ වෙන දේවල් ඉබේට පහළ වෙනවා. ඉබේට පහළ වෙන්නේ පිළිතුර. තමන් එයට චන්ද රාගය කියන එක මුසුකලාම තමයි ඒ සිතුවිලි පරම්පරාව, ඒ චේතනා පරම්පරාවට අනුව සැකසෙන ඡන්ද රාගය උදාහරණයක් වශයෙන් අපි කියමු. ඔබට මේ දවස්වල වාහනයක් මිලදී ගැනීමේ අදහසක් සංකල්පයක් නැහැ. එහෙම නැතුව ඉන්න කාලෙට ඔබට වාහන ගැන මතක් වෙන ස්වභාවයක් තියෙනවද? නැහැ. දැන් ඔබ මේ දවස්වල අලුතෙන් ඉඳමක් අරගෙන ගෙයක් හදන ස්වභාවයක් නැහැ. දැන් ඔබට මේ දවස්වල ගෙයක් හදන අලුතෙන් ඉඩමක් ගන්න ගෙයක් හදන සිතුවිලි පහළ වෙනවද? ගොඩනැගිලි ද්‍රව්‍ය ගේන්න ඕන කියලා සිතුවිලි පහළ වෙනවද? නැහැ. හැබැයි කෙනෙක් ඉඩමක් අරගෙන අලුතෙන් ගෙයක් හදන්න වැඩ පටන් ගන්නවා. එයාට නිරන්තරයෙන්ම අර ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳව සිතුවිලි පහළ වෙනවා. වාසුන් නැහැලා ගැන සිතුවිලි පහළ වෙනවා. එයි ඡන්ද රාගේ නිසා. ඒකට ඒ වෙලාවට ඒ දෙය තියෙන්න ඕනේ. මේ හඳුනගන්න බාහිර උදාහරණයක්. ඒ නිසා යමෙක් කියනවා නම් මට නිකම්මට ඔහේ එනවා සිතුවිලි, ඔහේ එනවා සිතුවිලි කියලා නෙවෙයි. ඔබ ඡන්ද රාගයේ යමකට පාත්තනවාද? ඒ පැත්තෙන් ඔබට දේවල් ගලාගෙන එන ස්වභාවය ලෝකේ අරමුණු පහළ වීම, සංකල්ප පහළ වීම මිනිස්සුෙකුට තියෙන්න ඕන. ඒ සංකල්පයේ උපාදානය කිරීම හා ක්‍රියාත්මක කිරීම නොවිය යුතුයි. දෘෂ්ටිගතව අකුසල චෛතසිකයකින් යුක්තව අකුසල චේතනාවකින් යුක්තව පින්තුනි ලෝකෝත්තර කුසල චේතනා පහළ වෙන්නෙම නැහැ. කුසල සිත් පහළ වෙන්නෙම නැහැ පුතංජනයාට. පුතංජනයාට පහළ වෙන්නෙම අකුසල සිත් පහළ වෙනවා. සසිත පහළ වෙන්නේ නැහැ. ඒ නිසා පුතංජනයෝ පින් කරන අය, මේ ආර්ය ශ්‍රාවකයෝ කුසල් කරන අය කියලා කියන්නේ ඒක. පුතංජනයාගේ පින්කම ඇතුලේ ලෝභය තියෙනවද නැද්ද? ද්වේෂය තියෙනවද නැද්ද? ඒක තමයි ස්වභාවය. ඇඳ ඇතිරිලි පූජ කරන්නේ සමහර විට ඇඳ ඇතිරිලි පූජ කරාම සුව පහසු යහන් තමන්ට සසර ලැබෙනවාය කියනවා. ඒ නිසාම ඇඳ ඇතිරිලි පූජ කරා. ලෝභයද නැද්ද? ලෝභය තියෙනවා. දානය දෙනකොටත් ඒ ලෝභය තා පොඩ්ඩක් උස්සලා තියෙනවා. සුමනා යසෝදරා, ඔව් ඔය මල්ලික බන්දුල මල්ලිකා දේවීට වාගේ ඔය වගේ රූප ලක්ෂණය, මහාලිය පළඳනාව, කලට ධර්මණ පුර ඔය ඔක්කොම හම්බ වෙන්නේ කියලා කියනවා. එතකොට එක දෙයක් ලබා ගැනීම සඳහා තව දෙයක් අපි ලබනවා. නමුත් ලෝතර බුදු කෙනෙක් තව කෙනෙකුට ආහාරයක් දන් දෙන්නේ එහෙ ඒ තනත්තාගේ කුසපිරීම සඳහා. ඔබත් දීන බල බුදුන් වඳින්න බුදුරජාණන් වහන්සේට ගෞරවයක් සඳහා. මොකද බලාපොරොත්තු වන්න නැතුව වඳින්න බල. මම කියන අදිෂ්ඨානයක් කරන්න අවස්ථාවන් වල, වුණාවන් වල අදිෂ්ඨානයක් කරන්න ගමන බෙමනක් යද්දී අසනීප තත්ත්වයක් තියෙන්නේ. අදිෂ්ඨානයක් සත්‍යක්‍රියාවක් කරන්න. නමුත් අපි බුදුරජාණන් වහන්සේට වඳින්න ඕන. බුදුරජාණන් වහන්සේට ගෞරවය දක්වන්න. දැන් දෙවියන්ට පූජවත්කයේ තියෙන දෙවියන්ට ගෞරවය දක්වමින්ද තමන්ට තව බොහෝ අපේක්ෂාවන් උපත් කරගන්න. ඒකෙන් සිද්ධ වෙන්නේ අර කාමාවචර කාමාවචරේ කුසලයන් තමයි සිද්ධ වෙන්නේ. එනිසා අපිට අවශ්‍ය කරන්නේ මේ කාමාවචර කුසලයන් නොවන වග අපි මතක තියාගන්න ඕනේ. අපිට අවශ්‍ය කරන ලෝකෝත්තර කුසල අපිට මේ කාමයන්ගේ නිදහස් වීමේ ගුණය අවබෝධ කරගන්න. හැබැයි මේ කාමයන්ගේ නිදහස් වීමේ ගුණය අර කාමාවචර සැපයට වඩා ලෝකෝත්තර සැපය උතුම් ශ්‍රේෂ්ඨයි නේද? සම්බ රසෝ ධම්ම රසෝ නිවාති ධම්මං විනානත්ති සුඛානත්ත නිබ්බානං පරමං සුඛං. ලෝකේ තියෙන ඉහළම සැපය ඒ සුවය ලබා ගත්තහම වෙන මොනවා තිබ්බත් ඒ සුවය තමයි ඉස්සරහින්ම ශ්‍රේෂ්ඨ කොට තමන්ට දැනෙන්නේ. අනේ මම කෑව බිව්වනම් තමයි, බොහෝ අයත් එක්ක ආලාප සංවාපේ කතා කළා තමයි, ඒ වුණාට මේ මානසික විඳවන්නේ නැති ගතිය නිසා මට ලැබිච්ච සහනය මොහොමයි. මානසිකව විඳවන්නේ නැති ගතිය නිසා ඇතිවෙච්ච සහනය. පුතඥන භවයේ තියෙන ස්වභාවය තමයි විඳවන ගතිය. යම් ක්‍රියාවලියකේ දුනහම ඒකේ විඳනාත්මක ස්වභාවයක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා දවල්ට කාපු තනකොළ රැයට වමාරන හපන හරකෙක් වාගේ මේ පුතඥන සිත නැවත නැවත එහෙම පිළිබඳව මතක් කර කර විඳිනවා. එහෙම විඳින ගතියක් ආර්ය ශ්‍රාවකයාට නැහැ. එහෙම විඳීම යා උතුම් කොට සලකනවා. ඇසුව නම් ඇසුව, ඒක පමණයි. දැක්කනම් ඒක දැක්ක පමණයි. එතන හොඳ සිද්ධියක් වෙන්නත් පුළුවන්, නරක සිද්ධියක් වෙන්නත් පුළුවන්. ඒකේ මොහොතේ මත හැරලා බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි, ඔබ පින්ඩපාතේ ගියහම සංචාරය කළහම ඒ අරමුණු ඒ තැන්වල තබනයි. අරන් ඉන්න එපා. ඒ අරමුණු ඒ තැන්වල තබලගෙන ඔබ නිදහස් වෙන විට. දැන් බලන්න, ඔබ සංචාරය කළා අරගෙන ආපු අරමුණු ටිකක් නේද ඔබට වද දෙන්නේ? ඒ ටිකක් තමයි වද දෙන්නේ. ඔබ සියලුම අරමුණු ඒ තියෙන තැන්වල තිබ්බනම් ඔබ මෙතන සහනශීලීද නැද්ද? කාන්තෙන් නියුණු ගුණයෙන් යුක්තයි සහනශීලී. ඔබ දැන් ක්‍රියාත්මක කරන්නේ ඒක. ඔබ තැන් වලින් ගත්ත අරමුණු ඒ තැන්වලම තියෙන අරමුණු. ඒවා කිසි තැනක විහට ගේන්නපා. මේ මොහොතට ගියෙන්නකෝ. කොහොම මේ මොහොතේ වාසය කරන්න. අරමුණක් නොගෙන මේ මොහොත අරමුණක් කරගන්නටත් එපා. අර සියලු අරමුණු අත්හැරලා මේ මොහොත අරමුණක් කරගත්තොත් මේකත් අරමුණක් බවට පත් වෙනවා. මේ මොහොත තරමක් වශයෙන් ගන්න එපා. හැබැයි ගන්න දෙයක් අපි කියන්නේ නැහැ. ධර්මය කියන්නේ එකක් අතහැරලා තව දෙයක් ගැනීමට උගන්වන ධර්මයක් නෙමෙයි. සියල්ල අපහැරීම. කොච්චර අතහරිනවද කියනවා නම් ශේෂ විරාග නිරෝධ. ශේෂයක්වත් නැතුව බැඳීම් අත්හරින. ඇලීමෙහි ශේෂයක්වත් නැහැ. ඇලීමෙහි ශේෂයක්වත් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ගැටීමේ ශේෂයක්වත් නැහැ. දෘෂ්ටිවල සංකල්පවල ශේෂයක්වත් නැහැ. මනුෂ්‍යයා මේ දෘෂ්ටිගතව පිනුතුනේ ඒ දෘෂ්ටි මත ඇලි ගැලි විඳින පීඩාව වේදනාව දුක ලෝතුරා බුදු කෙනෙක් දකින්නේ කොයි වගේද කියලා මොහොතක් අපි කල්පනා කරලා බලන්න ඕනේ. පලක් නැති දෙයක් පස්සේ පලක් ඇතේ කියලා හිතාගෙන දුවන අර මිරිඟුව පස්සේ දුවන මෝරල වගේ. ඒ මිරිඟුව පස්සේ දුවන මෝරලට කවදක හරි කොයි බහරි තැනකදී දිය දෝතක් හම්බ වෙන්නත් පුළුවන්. ඒත් මේ මනුෂ්‍ය සිතට නම් මේ මනුෂ්‍යයා පතනදී ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මමී කියලා කෑගහ ඉන්න ශරීරය සමන්ත නිතුවා. මගේ කියලා කෑගහ ඉන්න ඉඩම කඩම සමන්ත නැතුවා. මගේ කියලා හිතාගෙන ඉන්න බලය නිලය දරුවෝ යාළුවෝ හැමදේම නැතිවෙනවා. ඒ කිසිවක් මගේ හෝ අනුන්ගේ නොවේ. හොඳට මතක තියාගන්න මේ කිසිවක් මගේ හෝ අනුන්ගේ නොවේ. එහෙමනම් කාගේ? ඔබ වාසය කළ යුත්තේ එතනයි. මේ කිසිවක් මගේ හෝ අන් අයගේ නොවේ. එවිට තමන්ගේ සිත පිහිටන්නේ කොතනද කියලා බලන්න. මගේ කියලා හිත පිහිටව ගන්න බෑ. දැන් මගේ නොවේ. අනුන්ගේ කියලා හිත පිහිටව ගන්න බෑ. අනුන්ගේ නොවේ. මගේ නොවේ. අන් අයගේ නොවේ. අපි දෙගොල්ලගෙමත් නොවේ. බලන්න කොතනද ඊළඟට සිත පිහිටන්නේ කියලා. කිසිවක් අරමුණු කර ගැනීමට අවශ්‍ය නැහැ. අරමුණු නැත්නම් ඔබේ නිදහසයි ඔබට ලැබිලා තියෙන්නේ. ඔබේ නිදහස තුළ සැනසීම වාසය කරන්න. අනාගතයේ අරමුණු ඒයි බියනවන්න. අතීතයේ අරමුණු ආවයි කියන කාරණේ මත කලබලනවන්න. වර්තමානයේ තුල අරමුණු හිතිරෙනවා කියන තුල නැලීමින් වාසය කරන්න. වර්තමානයේ අරමුණු නැත්නම් ඒ අරමුණු නැති ස්වභාවය තුල වාසය කරන්න. හොඳින් දැනගන්නා නොවන පහළ වෙනවා. ඒ දැනගන්නා නොවනින් නොයැලෙන ගුණය නුවණ පහළ කරගන්නවා. විමුක්ති සංඥාවෙන් වාසය කරන එවිට ඉතාම සෞම්‍ය මෘදු දහමක් ඔබට තේරෙන්නේ ඔබේ හදවතින් මතුවෙන. ඒ හොඳම හොඳ සිහියකින් හොඳම හොඳ අවබෝධයකින් ඉන්න කෙනෙකුට ඇති කර ගන්න පුළුවන් මානසික සමබරතාවය. ධාම උසස් සමබරතාවය. හොඳ සිහිය යන නොවැළීමට නොගැටීමට යොදවන සිහිය. හොඳ සිහිය යන නොවැළීමට නොගැටීමට යොදවන සිහිය. අර මුලින් මතක් කරා වගේ ඔබ මනස යම් ප්‍රදේශයකට යම් පැත්තකට විවෘත කළොත් ඒ පැත්තෙන් ඔබට නැවත නැවත විදවීම් පහළ වෙන ස්වභාවයක් තියෙනවා. ඇත්තටම ඔබට දුවන්න තැනක් නැත්නම් ඔබ නතර වෙලා සිටීවි. යටි සිතේ ඕනෑකම තියෙනකම් උඩු සිතට සිතුවිලි පහළ කරනවා. යටි සිතේ ඕනෑකම අවසන් කළාම උඩු සිතට ඒ පහළ වීමක් වෙනවා. එවිට බාහිර ඇහෙන දේවල් දකින දේවල් ඒ තැන්හිම අතහැරෙන මිදෙන ස්වභාවයක් ඇති වෙනවා. අපි මොහොතක් විමසා බලමු. ඔබ දන්නා හඳුනන වර්තමානය හා ඔබ දැන හඳුනගත්තේ නැති වර්තමානය පිළිබඳව. වර්තමානයන් දෙකක් තියෙනවා. එකක් තමයි ගලා යෑමක් පැවැත්මක් තියෙන, එහෙම නැත්නම් අතීතයක් බවට පරිවර්තනය වන වර්තමානය. තවත් වර්තමානයක් තියෙනවා. ඒ වර්තමානය අතීතයට හෝ අනාගතයට හෝ හසු නොවන පැවැත්මක් හෝ ගලා යෑමක් නැති, ඒ වගේම අතීතයට පත් නොවන වර්තමානයක් තියෙනවා. වර්තමාන දෙකයි. එයින් ඔබ වාසය කළ යුත්තේ ධර්මය තුළ වර්තමානයේ සිටින්නේ කිව්වහම අර අතීතයට එකතු වෙන වර්තමානයක් තුළ නෙමෙයි. ගලා යන පැවැත්මක් තියෙන අනාගතයෙන් වර්තමානයට දායාද වූ, වර්තමානයෙන් අතීතයට දායාද වෙන ගලාගෙන යන වර්තමානය තුළ නෙමෙයි. ඔබට පැහැදිලිද මේ වර්තමානයන් දෙක? ඔබ සිටිය යුත්තේ අතීතයට හුසු නොවන වර්තමානයට. අන්නේයි ධර්මයේ කියන මේ මොහොත, මේ ක්ෂණය. ඒ කියන්නේ ඇති වුණු තැනම නැති වෙනවා. ඒ කියන්නේ ඇති උනේත් නෑ, නැති උනේත් නෑ. මොකද හේතුව? ඇති උණු තැනම නැති වුණා නම් ඇති උණ දෙයක්ුත් නෑ, නැති වෙන දෙයක්ුත් නෑ. ඔය ගොඩාක් කලාවට ඔය ෂණය පිළිබඳව ඉගැන්වීම් කරද්දී දේශකයෝ කියන දෙයක් තමයි ඇති උණු තැනම නැති වෙනවා. ඒගොල්ලන්ට ඒක තව විග්‍රහ කරගන්න අමාරු නිසා මෙහෙම කියනවා. ඒක තප්පරයට කෝටි ප්‍රකෝටි ගානක වේගයකින් ඇති වුණු තැනම නැති වෙනවා කියලා කියනවා. අවසානයේ කියනවා මේකට කාලයක් නියම කරන්න බෑ කියනවා. ඉතින් ඒකින් එහාට ගිහිල්ලා අපි තේරුම් ගන්නවා මේක ඇති වුණෙත් නැහැ, නැති වුණෙත් නැහැ. අන්න වර්තමානයි. අන්න පින්නතුනේ ආර්ය ශ්‍රාවකයාගේ වර්තමාන. ඔබ එය හඳුනාගෙන සිටිනවා නම්, ඒ තුත සිටිනවා නම් ගැටලු නැහැ, ප්‍රශ්න නැහැ. නුවණ මොන තරම් සූක්ෂම කරගත යුතුද? සියුම් දෙයක්. ඒ නිසා මේක පඬිත වේදනීය පඬිවරුන්ට. දැන් මේ පඬිවරු නොවුනත් පඬිවරු බවට පත් කරනවා නේද? හැමදාම ධර්මය අහලා 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 ඒ පඬිත බවට පත් වෙන්න පුළුවන්. සහතිකයෙන් පඬිත නෙමෙයි, ගුණයෙන් පඬිත කෙනෙක් වෙන්න. සංසාරේ යම් බනහන පුරුද්දක් තිබුණු නිසා තමයි ආවේ. ඒ පුරුද්ද බාහිර උපක්ලේශයන්ගෙන් වැසී පවතිනවා. ඒ නිසා වැඩිපුර ධර්මය අසමින් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. මේ ධර්ම මාර්ගය ගමන් කරද්දී ඔබට ධර්මය නොදැනෙන්න පුළුවන්. එහෙත් ධර්ම මාර්ගෙහි ක්‍රියාදාමෙහි ප්‍රතිඵලයක් ඇදීර ඔබට ධර්මය යම් මොහොතකදී මතුවෙන අවබෝධයෙන් පත් වෙනවා. ලී කෑලි දෙකක් එකට අතුල්ලන්නේ ඔබට ගින්දර පේන්නේ නැහැ. ගින්දර ඔබ දැකලත් නැහැ. එහෙත් ඒ වේගයෙන් අතුල්ලන ලී කෑල්ල දෙකේ රත් වීමට මොකද වෙන්නේ? ගින්දර මතුවෙනවා. ඒ වගේ ඔබ කරන ලද විමර්ශනයේට ප්‍රතිඵලයක් හැටියට ධර්මයේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ සිදු කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් ධර්මය පහළ වෙනවා. අදාහ ගන්නත් බැරි විදිහට, හිතා ගන්නත් බැරි විදිහට ධර්මය පහළ වෙනවා. ඉතින් මේ නිසි විදිය, නිසි ආකාරයේ ධර්මය පහළ වීමට උවමනා කරන විදියට ධර්මයේ දේශනා වෙනකොට, ඒවා විමසනකොට, ඔබ තුල විමර්ශනයේ ඉගෙනකොට, ඒ විමර්ශනයේ බලයට ධර්මය පහළ වෙනවා. හැබැයි කවදාවත් අපිට ඔබ තුල පහළ කරවන්න බෑ, ඔබ විමර්ශනය කළ යුතුමයි. හැබැයි ධර්මයේ පහළ කරවන්න බෑ, ඔබම විදර්ශනා කරන්න ඕන. මේක පිළිගන්න එපා, විදර්ශනා කරන්න. කියන්නේ මේ ගැඹුරු කරුණවල තියෙන යථාර්ථය, එක් සූක්ෂම ධර්ම කරුණ ඔබ හොයාගෙන යන්න. දැන් ස්වාමීන් වහන්සේ වර්තමානය ගැන මතක් කරලා, ඇත්තට මේ වර්තමානය ඔබ අත්විඳින්න ඕන. නුවණින් අත්විඳින්න ඕන, නුවණින් දකින්න ඕන. ඒ වර්තමානයේ ඇති සුවය ඔබට දැනෙන්න ඕන. කාලය තුල පවතින වර්තමානයේ සුවය ඔබ දන්නවා. ඒත් මේ අකාලික වර්තමානය ඔබ හඳුනාගත යුතුයි. අකාලික වර්තමානයට පත් වුණා කියලා කියන්නේ අර හෝරම්භාගීය සංයෝජනය දුර වෙලා විශ්වගත වුණා වාගේ දැනෙනවා. කියන්නේ මහ පොළොවට ඇදගන්න ගුරුත්වාකර්ෂණ බලය පසුකාලීන විද්‍යාඥයෝ නෙමෙයි, ඒක බුදුහාමුදුරන්ගේ කාලේ දැනගෙන ඉඳලා තියෙනවා. ඒක පස්සේ ඇපල් ගෙඩි වැටෙන්න පටන් ගත්තේ පස්සේ. ඉස්සර දැනගෙන හිටියා. ඒ ආසියාතිකරේ මිනිස්සෙක් හොයාගත්ත දෙයක් හොයා ගැනීමක් හැටියට ලෝකේ ඉගෙනවීමක් නැහැ. අඩුමතර මේක ආසියාතිකරේ ඉන්න අපිටවත් ඉගෙන ගන්න පාසල් දහම් පාසල් මට්ටම් ඉඩ දීලා නැහැ. මොකද ඒවයි තුල ක්‍රියාත්මක වෙන්නේ අරගොල්ලන්ගේ වැඩ නිසා. එන දේශපාලුවා ගන්නවා සල්ලි වලට ගත්ත ගමන් ඒ ආත සල්ලි දීලා තමයි අපිට උගන්වන්න ඕන එකත් ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. ඒක තමයි ස්වභාවය. ඒ නෙවෙයි කියන්න පුළුවන්. ඒක තමයි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ආభాසයෙන් ආපු බුද්ධලෙක් ඒක වැරදි විදියට ලෝකෙට දැනගත්තා. ඒ නිසා මේ අදගැනීමේ ඒ ගුරුත්වාකර්ෂණ බලය ඉක්ම වූ කෙනෙක් බවට පත් වෙනවා මේ කාලික වර්තමානයේ තුළ පවතින. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට දැනෙනවා දැන් මම ඉන්ද්‍රියන් වලට ඇද ගන්න ස්වභාවය අඩුයි. ඉන්ද්‍රියන් වලට ඇද ගන්න ස්වභාවය මම අඩුයි. මනසට ඇද ගන්න බැඳගෙන තබන ස්වභාවය අඩුයි. දැන් මම ඒ වයින් ඈත්වයි වාසය කරන්නේ කියලා එයාට තේරෙනවා. දැන් එයා පා වෙනවා කියලා. එයාගේ මනස පා වෙන්න පටන් ගන්නවා. ගල් වෙලා තිබුණු මනස පා වෙන්න පටන් ගන්නවා කුළුණු රොඩක් වගේ. නුවණින්මයි බැඳෙන්නේ, නුවණින්මයි හරිනේ. අවිද්‍යාව හේතුවෙන් අනවබෝධයේ හේතුවෙන් බැඳීම, විද්‍යාව හේතුවෙන් නොබැඳීම. අවිද්‍යා පත්‍ය සංඛාරා වෙනවත් එක්කම තවත් පැත්තකින් අවිද්‍යා විශේෂයක් වන දිව විශේෂ විරාග නිරෝධ. හැමදේම අත්හරින්න පුළුවන්. මිනිසයට අත්හරින්න අපහසුම කාරණය මොකද්ද? මම. ඇයි මම අත්හරින්න බැරි? මම පේන්නේ නෑනේ. ඇහැට ගැටෙන දේ අත්හරින්න පුළුවන්, ඒක පේනවා. කනට ඇහෙන දේ අත්හරින්න පුළුවන්, ඒකත් පේනවා. නායට දැනෙන දේ අත්හරින්න පුළුවන්, ඒකත් පේනවා. දිවර දැනෙන දේ අත්හරින්න පුළුවන්, ඒකත් දැනෙනවනේ. ශරීරයට දැනෙන දේ අත්හරින්නත් පුළුවන්, ඒකත් දැනෙනවනේ. මනසට දැනෙන දේ අත්හරින්නත් පුළුවන්, ඒකත් දැනෙනවා. හැබැයි මම ඉන්නේ කොතනද? මම ඇටේ නෑ, මම කනෙත් නෑ, මම නාසයෙත් නෑ, මම දිවෙත් නෑ, මම ශරීරෙත් නෑ, මම මනෙත් නෑ. පේන්නේ නැති තැනක මේ හය ඉන්ද්‍රියම මෙයා එක තැනක ඉඳන් බලාගෙන ඉන්නවා. හොඳට බලන්න. ඒ හයම පේන්නේ එක්කෙනෙකුට නෙමෙයිද? ඒ හයම ඔබට පේන්නේ නැද්ද? සයින්ද්‍රියම පේනවා. කාටද පේන්නේ? මට. නමුත් ඔය හයම නෑ ඒ මම. ඒ හයින් තොරව ඒ හය දෙස බලාගෙන ඒ හය හඳුනා ගන්නවා. ආන්නේ ස්වභාවයෙන් ඔබ හඳුනා ගන්න, අන්න එතනයි මම ඉන්නේ. මම ඉන්නේ කොතනද? ඇසේ නොව, කනේ නොව, නාසයේ නොව, දිවේ නොව, ශරීරේ නොව, මනේ නොව මම ඉන්නේ. ඒ නිසායි සොයා ගන්න අපහසු. සයින්ද්‍රිය තුල මම සිටියනම් මේක සොයා ගන්න තිබ්බා. දැන් පුළුවන්ද මම ඉන්න තැන හොයා ගන්න? ඔබ හොඳින් විමසන්න, හොඳින් තේරුම් ගන්න, හොඳින් සොයා ගන්න, හොඳින් දැක ගන්න, අවබෝධ කර ගන්න. ඉන්ද්‍රියන් හයෙන් තොරව මම වාසය කරන හැටි, ඉන්ද්‍රියන් හය දෙස අවධානය යොමු කරගෙන ඉන්න සතුට. ඊට පස්සේ අර සත්වෙනි ඉන්ද්‍රියට ගමන් කරන්න ඕනේ. හරි, ඉන්ද්‍රයන් හයේම සිටියේදී ඔබට වේදනා පහළ වුණත්, හරි සත්වෙනි ඉන්ද්‍රියට ගමන් කළාම වේදනා පහළ වෙන්නේ නැහැ. සත්වෙනි ඉන්ද්‍රියේ අන්ධකාරයක් ඇද්ද, ආලෝකයක් ඇද්ද කියලා හොයාගන්නත් බෑ. සත්වෙනි ඉන්ද්‍රියේ පුජ්‍යලයක් ඇද්ද නැද්ද කියලා හොයාගන්නත් බෑ. සත්වෙනි ඉන්ද්‍රියට ගමන් කළාම ඔබ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බවට පත් වෙන්නේ නැහැ. සත්වෙනි ඉන්ද්‍රිය කාලයට හසු වෙනවද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන්නත් බෑ. ඉන්ද්‍රයන් හයෙන් ඉඳගෙන සත්‍යයේ ඉන්ද්‍රිය දිහා බලන්නත් බෑ. ඒ සය තුළ අර හත්වෙනි ඉන්ද්‍රිය පවතින්නේත් නෑ. දැන් ඔබ සොයාගත යුත්තේ, වාසය කළ යුත්තේ ඒ සත්‍යෙම ඉන්ද්‍රිය. සත්‍යෙම ඉන්ද්‍රිය ඥානය. වැඩිපුර විදර්ශනාවෙහි යෙදවන්නේ ඒ තුළින් තමන්ට තමන් පිළිබඳව අවබෝධය පහළ කරගන්න අවකාශය ලැබෙන. එනිසා ටිකක් වැඩිපුර භාවනාවේ යෙදවනවා. ඒ කරන්නේ විදර්ශනා භාවනාව. සතර සතිපට්ඨානය පිළිබඳවම සිහිය පිළිටවාගෙන කරන දර්ශනා භාවන. කය පිළිබඳව අවබෝධය ලබා ගන්නවා. සිත පිළිබඳව අවබෝධය, වේදනාවන් පිළිබඳව අවබෝධය, ධර්මය පිළිබඳව අවබෝධය අපි මේ කාලය තුළදී ලබා ගන්නවා. ඒ නිසා මේ සතර සතිපට්ඨාන එක එක වෙලාවට එක එක කරනවා නෙවෙයි, හතරම එක විට එකට. එහෙම කරන්න බෑනේ. දැන් අපි ඒකක් බොනවා කියුවාම තේකොල එක වෙලාවක කාලා, සීනි තව වෙලාවක කාලා, තව වෙලාවක වුණ වතුර ටිකක් බිව්වහම අපි තේ බිව්වා කියලා කියන්නේ නෑ. අපි තේ බිව්වා කියලා කියන්නේ මේ හතරම එකට බොන්නවා. ඒ වගේ අපේ සමහර අය ගොඩක් වරද්දලා තියෙනවා. චතුරාර්ය සත්‍ය එක එක වඩා, ත්‍රිලක්ෂණේ එක එක වඩා, ආර්ය අෂ්ටාංග මාර්ගේ එක එක වඩා, මේ සතර සතිපට්ඨාන එක එක වඩන්න. ඒක නිකන් හරියට අර තේකොළ කාලා පස්සේ සීනි කාලා ඊට පස්සේ උණු වතුර බොනවා වගේ වෙලා. එහෙම වෙන්නේ නැහැ. මේ සියල්ල එකට වැදෙන ධර්මතා. එකද ප්‍රායෝගිකත්වයේ යදන්නේ. ඊළඟට සීලය එක වෙලාවක, සමාධිය තව වෙලාවක වඩන්න, ප්‍රඥාව තව වෙලාවක වඩන්න කියලා නේ. මේ එකට වැදෙන ධර්මතා. සියල්ල මේකට මුසු වැදෙන ධර්මතා. මේ එකක්වත් එකකට එකක් සම්බන්ධ වෙන්නේ නැතුව වැඩෙන්නේ නැහැ. සීලය තියෙන්න ඕන, සමාධිය වැඩෙන්න, සමාධිය වැඩෙන්න තියෙන්න ඕන, ප්‍රඥාව වැඩෙන්න, ආයි ප්‍රඥාව තියෙන්න ඕන සීලයට, සීලයට සමාධිය උපකාරකයි, උපකාර සමාධියට සීලය උපකාරකයි. සමාධි කියුවහම සමාධි වර්ග තියෙනවා ගොඩාක්. ප්‍රධාන වශයෙන් කතා කළොත් ලෞකික සමාධි සහ ලෝකෝත්තර සමාධි. ධ්‍යාන කිව්වහම ධ්‍යාන වර්ග දෙකක් තියෙනවා. මේ ලෝකෝත්තර ධ්‍යාන තියෙනවා, ලෞකික ධ්‍යාන තියෙනවා. ওই ලෞකික ධ්‍යාන වලට අනුගත කිරීම තමයි වැරද්ද. මේ ලෝකෝත්තර බුදුරජාණන් වහන්සේගේ සතර ධ්‍යානයන් උපදවාගෙන සිටියා කියන එකෙන් අදහස් වෙන්නේ මේ සතර මාර්ගඵලයන් වලට පත් වීම. ဒုတိය ධ්‍යානයට පත් වුණා කියලා කියන්නේ දෙවෙනි මාර්ගඵලයට පත් වීම. ඒ වගේ එහෙම නැතුව අර බාහිර සම්මුති ධ්‍යාන නෙමේ ආමන්ත්‍රණය කරන්නේ. දැන් පිරුණුවන් පාන වේලාවෙත් බුදුහාමුදුරුවෝ ඒ සතර වෙනි ධ්‍යානයට සමවැදලා පහන සංඥාවට සමවැදලා පිරුණුවන් පෑව කියන කේදී අදහස් කරන්නේ අර මේගොල්ලෝ අනුගත කරනවා මොකද්ද? අර සම්මත හින්දු භාවනාවන් වල තියෙන ධ්‍යාන වලට සමවැදුණා කියලා නිර්වචන කරලා තියෙන නොදන්න අය. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ අරියත් ඵල ඕ සමාධියටයි සමවැදින්නේ. ඒයින් සම්බන්ධලා ඉන්නේ කිස් එකල තමයි පහන සංඥාවට ඇවිල්ලා කෙරෙනවා පාන. ඒක 100ට 100ක් ඇත්ත. ඒක තමයි හරිය නිවැරදිම දේ. ඉතින් අපි වහාම මේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන ප්‍රත්‍යක්ෂ වූ කෙනෙකුගෙන් ධර්මය. නැත්තම් අන්ධයන්ගෙන් පාරහන ගිහිල්ලා ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. ගමන ගියේ නැති කෙනෙක්, ප්‍රත්‍යක්ෂ වෙච්ච නැති කෙනෙක් කිසිත් අවශ්‍යක සුදුස්සෙක් නොවේ මග කියන්නට. ඒක Taman තේරුම් ගන්නත් ඕන මම මග කියන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. ඒක යම්කිසි අවබෝධයක් තිබුණා අපිට මේ ධර්ම තේරුම් ගන්නටත් කලින් තිබුණුනේ. එක්තරා ගිහි උපාසකෙක් වැරදි විදියට ධර්මීය දේශනා කරමින් සිටියා. ඒ අවස්ථාවේදී ඔහු වැරදි වග මට වැටහුණා. වැටහුණාම මම කිව්වා ඔබ වැරදි වග මම දන්නවා, ඒත් මම ඔබට වැරදි කියලා කියන්නේ නැහැ කිව්වා. ඒ එතුමා ඇහුවා ඇයි ඔබ එසේ නොකියන්නේ කියලා. සයන්ස් එසේ නොකියන්නේ ඇයි කියලා. මං කිව්වා මගෙන් හරි දේ ඇහුවා තාම මම දන්නේ නැහැ කියලා. එදා ඊට පස්සේ මම කිව්වා මම හරියටම හරි දේ හොයාගත්ත දවසට මං එනවා. ඇවිල්ලා එදාට මං ඇඟිල්ල දික් කළා කියනවා ඔබ වැරදි කියලා. ඇත්තටම මම දහම තේරුම් ගත්තට පස්සේ මම ඔහු හොයාගෙන ගියා. ඔහු හොයාගෙන ගිහිල්ලා ඇඟිල්ල දික් කළම අර විදියටම කිව්වා ඔබ වැරදි කියලා රිවියු කිව්වා. කිව්වම අර පුජ්‍යලේ අර ප්‍රශ්නේ ඇහුවා මොකද්ද එහෙනම් හරි දේ කියලා. මම කිව්වා එහෙමනම් ආන්ඩ ලෑස්ති වෙන්න හරි දේ මම කියලා දෙන්න. ඊට පස්සේ හරි දේ අහලා හරි දේ පිළිබඳව අවබෝධය ඇති කරගත්තා. තේරුම් ගත්තා. අපි මේ ඇඟේ ඇලිලා තියෙන මලකඩය, අවිද්‍යාව නැමැති මලකඩය සුළුපටු මලකඩයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මහණෙනි, අවිද්‍යාව පරමං මලං. ලෝකේ තියෙන ඝනම ඝන මලකඩය තමයි මේ අවිද්‍යාව. මේ යකඩවල රැඳෙන මල් මලකඩවල ආම්බි තෙල් හරි කොකා කෝලා හරි මොනවා හරි දාලා යවන්න පුළුවන්. ඒ කොකා කෝලා කියන්නේ මලකඩ යවන්න හොඳ මේ එකක් දාලා බලන්න මේ මලකඩ අයින් කරන්න පුළුවන්. හදිසියේ වුණා බොන්නත් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය මලකඩ ඉවත් කිරීම සඳහා තමයි ගොඩක් වෙලාවට කොකා කෝලා වගේ එක භාවිත කරන්නේ දැන්. ඒ නිසා මේ අවිද්‍යාව නැමැති පරම මලකඩය ක්ලේශේ කන්නේ. දැන් ඔබටම තේරෙනවනේ නේද ගලව ගන්න කොච්චර අමාරුද කියලා. නමුත් මේ මලකඩ ඉවත් කරේ නැති උනොත් මොකද වෙන්නේ? නියත සම්බෝධි පරායන ගුණයකට ඔබ පාත්‍ර නොවුනොත් ඔබට මොකද වෙන්නේ? සතර අපායේ ගෙදර යන්නේ. සතර පායේ අතර ගොඩාක් මිනිස්සු මේ මනුෂ්‍යත්වයෙන් ත්‍රිලා කෙරේ කියලා. ගොඩාක් මිනිස්සු ත්‍රිසං අපායට යනවා. ගොඩාක් මිනිස්සු නිරේත යනවා කියන්නේ තියෙනවා. මම පහුගිය දවසක කෙනෙක්ගෙන් ඇහුවා කොහේ යන්නද ඉතින් ওই විදියට වැඩ කරන්නේ කියලා. කෙලින්ම කටින් කියනවා සතර පායට තමයි හැමදෙරේ. මංකෝ විහිළුවටවත් ඔය කටින් කියවෙන දේ ඒකම වෙන්න පුළුවන් කියලා. මේ විහිළුවට උනත් එහෙම කටින් කියන දේ ඒක වෙන්න පුළුවන් ගොඩාක් කාලවලට ඔබට. ඊවත් කියන ඔය කමක් නෑ නේද? ඉතින් මංකෝ ඔබෙන්ම විවෘත කරලා දෙන්නේ ඔබේ සිත ඔබ සතර අපායට. ආයි වෙන කතාව තවත් කෙනෙක් බුදු කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනමනාව නෑ ඔය සතර අපාය යනවා කියලා ඔබම විවෘත කරලා ඉවරයි සතර අපායට. සතර අපායට බිය වෙන කෙනෙක්නේ සතර අපායේ නිදහස් වෙන්නේ. ඒ ගොඩාක් වෙ ධර්ම අවබෝධය කරගන්නයිද තියෙන එක්තරා දෙයක් තමයි අපාබිය. ඒයතු අපායට බයයි. අපායට බය කෙනෙක් තමයි අපායේ නිදහස් වෙන්නේ. දුප්පත්කමට බය කෙනෙක් තමයි දුප්පත්කමින් පෝසත් වෙන්නේ. ඒ වගේ නුගත්කමට බය කෙනෙක් තමයි උගතෙක් බවට පරිවර්තනය වෙන්නේ. අපකීර්තියට බය කෙනෙක් තමයි කීර්තිය ප්‍රශංසාව ලබන්නේ. අඥානකමට බය කෙනෙක් තමයි ඥානවන්ත වෙන්නේ. දුස්චරිතයට බය කෙනෙක් තමයි සුචරිතෙහි යෙදෙන්නේ. පවට බය කෙනෙක් තමයි පිනෙහි යෙදෙන්නේ. ඒ නිසා අර ලැජ්ජාවයි බයයි තියෙන්න ඕන අකුසලයට. අකුසලයට තියෙන්න ඕන. අකුසල ධර්මෙහි ලැජ්ජාවයි බයයි තිබුණහම තමයි ඒ අකුසලෙහි නිරුද්ධ වෙන්නේ. අධර්මයට බය වෙන්න ඕන. ධර්මෙහි පෝෂණය වෙන්න. ආගමක් තුල නිවන නැහැ පිටතට. බුද්ධ ආගමෙත් නිවන නැහැ, වෙන ආගමකත් නිවන නැහැ. ආගමක් තුල ස්වර්ගය හෝ නිවන පවතින්නේ නැහැ. ඒක පවතින්නේ තමන්ගේ චේතනාමය ස්වરૂපයකින්. ඒ වගේම පුජ්‍යලේ කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ ස්ත්‍රියකට නිවන් දකින්නත් බෑ, පුරුෂයෙකුට නිවන් දකින්නත් බෑ, නපුරුෂයෙකුට නිවන් දකින්නත් බෑ. ගති ලක්ෂණ නැති කෙනෙක් තමයි නිවන් දකින්නේ. නිවන් දකින්නේ මස් ඇස් දෙකෙන් නම් නෙමෙයි කියලා දැනගන්න ඕනේ. මොන හේඳ නිවන් දකින්නේ? විමුක්තිය ඇති තමයි නිවන් දකින්නේ. විමුක්තිය අප කොහෙද තියෙන්නේ? විමුක්තිය කියලා කියන්නේ මොකද? මේ විශ්වය ඇස කියලා කියන්නේ අනන්ත ධම. අනන්ත විශ්වයක් තුළ අන්තයකට දෘෂ්ටියකටපත් වෙච්ච මිනිසයා. ඒ මිනිසයාට බුදුහාමුදුරුවෝ ආරාධනා කරන ඔබත් මේ අනන්ත විශ්වය ධර්මයේ රැකගන්න, ධර්මයේ ආරක්ෂා කරන්න විෂ්ණු දෙවියෝ බාරගත්තා. කොහේ විෂ්ණු දෙවියෝ නිල් පාටයි? කොහේද විෂ්ණු දෙවියෝ ඉන්නේ? විෂ්ණු දෙවියෝ කියන්නේ මේ අනන්ත විශ්වය ස්වභාව ධර්ම. බුදුහාමුදුරන්ගේ ධර්මයේ රැකගන්න, ධර්මයේ බාරගත්තේ ස්වභාව ධර්ම. ධර්මයේ තියෙන්නේ ස්වභාව ධර්ම. විෂ්ණු කියලා කියන්නේ මේ සියල්ලම මවපු, හදපු, නිර්මාණය කරපු විශ්වය. ඒකට රූපයක් හදලා අතක් කඩක් වැඩක් නාහයක් දාලා මිනිස්සයා මුලා වුණා. මේ චිත්‍ර කලාකරුවම තමයි ගොඩක් මුලාවල් කරලා තියෙන්නේ. දැන් සත්සතියේ දින යථාර්ථය ඒ කලාකරුව කරපු දෙයින් තමයි විනාශ වෙන්නේ. හැබැයි කලාකරුව කළේ යහපත් දෙයක්. මේ මොඩේ ඔයක මොඩ විදියට ගත්තට මොකද කරන්නේ? හරි විදියට ගන්න, තේරුමක් ඇතුළු ඒවට හරියට නම් දාලා අවබෝධයක් ඇති කරගන්න ඒ අදහස් ගෙනල්ලා කියලා කියනවා. ඒක අමු අමුයින් ගත්තා. ඉන්පස්සේ ඉතින් ඒකට කලාකරුවට දොස් කියන්නත් බෑ. ඒක අවබෝධ කරගන්න තමයි දොස්. බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර නේද? නිර්මාණය, පැවැත්ම සහ විනාශය. ඒකට පුජ්‍යලය හතර දෙනෙක් නම් කරා. පුජ්‍යලය හතර දෙනෙක් නේ ස්වභාවික ක්‍රියාකාරීත්වය පැවැත්ම. ඉතින් අපි සියලු දෙනාගේ සියලු දෙනාම මේ විශ්වයේ මවපු දේවල්. සියලු දෙනාම මේ ස්වභාව ධර්මයේ දෙවියන් වහන්සේගේ මැවීම. එයාට කටක් බඩක් අතක් නාසයක් නෑ කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. ලෝමයව දෙවියන්ට එහෙම එකක් නෑ. ඒක තමයි ස්වභාව ධර්මය. ඉතින් මේ මිනිස්සු හිතුවා මේ කවුරු හරි එක් කුජලෙක් ඉන්නවයි කියලා. කුජල ක්‍රියාදාමයක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ විශ්වයේ යදින්නට බලාපොරොත්තු වෙනවා. විශ්වයේ යදින්නට බෑ. මොකද විශ්වයට කන් නෑ, දෙවියන්ට කන් නෑ. දැන් ධර්මයේ කියවන මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා උපදින දෙවියෝ කියන්නේ එකක්. මේ ස්වභාව ධර්මයේ දෙවියන් කියලා ආමන්ත්‍රණය තුළ ආමන්ත්‍රණය කිරීම තව එකක්. දැන් හිරුට හිරු දෙවියෝ නේද? සඳුට සඳු දෙවියෝ. ඊට පස්සේ වලාකුළු වලට වලාහක දෙවියෝ. දැන් දැකලා තියෙනවා නේද නවග්‍රහයන්ට චිත්‍ර ඇඳලා තියෙනවා නේ? ඔව්, නවග්‍රහයන්ට පූජාවල් පවත්වනවා. බ්‍රහස්පති ග්‍රහයට පූජා පවත්වනවා. බ්‍රහස්පති ග්‍රහය දන්නවද දන්නේ නැහැ. ඈ සිගුරු අපලට, ඔව් සිගුරු අපලට ඒ දෙයියටත් ග්‍රහයෙන් පූජා පවත්වනවා. ඔව් රවිගේ හිරුගේ අපල දුරු වෙන්න මෙහෙන් දින පූජා ඉර දන්නවද දන්නේ නැහැ. ඒගයින් යම් යම් ස්වභාව ධර්මයේ යම් කිසි ආකර්ෂණ ශක්තියක් තියෙනවා. හැබැයි ඒක පූජාවට්ටයට නම් කරන්න පුළුවන් කම නැහැ. ඒක තමන්ගේ සිත සංසුන් කර ගැනීම යම් වැඩ පිළිවෙලක් කිරීමෙන් තමයි හදන්න පුළුවන් කම තියෙන්නේ. එහෙම නැතුව ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. අනිත් එක තමන් හිටිය ග්‍රහය කරනකම් කවදාවත් බෑ. කර්මය කරලා දෙනකම් බෑ. පෙරපින මතු වෙනකම් බෑ. ඔබටයි මතු කරගන්න තියෙන්නේ. පෙරපිනට වඩා වේගින් ඔබට දුවගෙන යන්න පුළුවන්. ඔබට මේ අවස්ථාව කුසලයේ වර්ධනය කරගන්න ඔබ කල්පනා කරනවා. විදර්ශනා ඥානයමයි නුවණමයි ධහමට හේතුව. දැන් ධර්ම දේශනාව ටිකක් අහගෙන ආවම හටයක් දවල් වෙන අර උදේ තිබුණු චිත්ත වේගය සිතුවේ දෙන මට්ටම් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. ඇයි? ඒ කියන්නේ පින්නතුනේ දෘෂ්ටි කඩනවනේ. සානාසේ දේශනාව තුළින් දෘෂ්ටි කඩලා දානවා. දෘෂ්ටි කඩලා දානකොට හිත සැහැල්ලු වෙනවා. සමහර අය ඒක උනේ කොහොමද කියලා දන්නේ නැහැ. මොනෝ නිසා මොකක් නිසා වුණාද කියලා දන්නේ නැහැ. නමුත් මා තුළ සැහැල්ලුවක් හටගෙන තියෙනවා. සංකල්ප කඩල දැම්මා. පදපරම භාවයන් අල්ලාගත්තු ස්වභාවයන් බිඳලා දැම්මා. හැබැයි ඕක තමන්ම බිඳ ගන්න ගියාට තමන්ට බිඳ ගන්න පුළුවන් තමයි නෑ, ශක්තියක් නෑ. ඒක නිසා කල්යාණ මිත්‍රත්වයෙන් ලැබෙනා වූ ඒ උපකාරයෙන් එයා ගොඩට එනවා. එතකොට ලේසියි කියනතු. ඕනම කාර්යයක යම් කිසි තව කෙනෙක් උදව් කරන්න කෙනෙක් හිටියා මේ කාර්යයේ යෙදෙන්න අපිට ලේසි වෙනවා. ධර්මයේ පිහිටත් අපි තව පැත්තකින් ලැබෙනකොට අපේ විමර්ශන බුද්ධියත් ඒකට එකතු වෙනකොට සහනශීලී වෙනවා. හැබැයි තව කෙනෙක් ඇවිල්ලා ධර්මයට සිත යොමු කරන්නේ නැතුව හිටියොත් එයාට ඒ සහනශීලීත්වය ලැබෙන්නේ නැහැ. ධර්මයට සිත යොමු කිරීමයි සද්ධර්මය ඇසීමයි සමගින් තමන්ගේ හිත සැහැල්ලු වෙනවා. ඔබ නොදන්න මාවතක ගමන් කරන්න ගුරුවරයාගේ යුතුකම හරි මාවතෙහි යොමු කිරීම. තව කෙනෙක්ගෙන් පාර අහගෙන ඔබ නොදන්න පාරක ගමනක් යනවා. ඒ හරි ගුරුවරයා වරින් වර කිසි කලක නොගිය, කිසි කලක නොඇසු, කිසි කලක නොසිතු ප්‍රදේශයක් සොයාගෙන ඔබ යනවා. ඒක කියනවා පුබ්බේ අනනස්සුතේසු ධම්මේසු. ඔබ තවමත් මේ නිර්වාණ ධර්මයේ කියන එක ගැන අසා දැනගෙන නැහැ, අවබෝධ කරගත්ත නැති කෙනා. එයා යන්නේ පෙර අහපු දැකපු මාර්ගයක නම් නෙමෙයි යන්නේ, අලුත්ම මාවතකයි ගමන් කරන්නේ. දැන් මේ තියෙන හිතේ නිදහසත් එක්ක අපේ හිත කොහේ හරි අරමුණුගත කරන්න ඕනද? නෑ, අරමුණකින් තොරව නිදහස් වීමක් වෙලා. අරමුණු මුල් කරගත්ත නිදහසක් නෙමේ, අරමුණකින් තොරව නිදහස් වෙලා තියෙනවා. අරමුණු කරගන්න අවශ්‍යත් නෑ. තේරෙන එකද හොඳ, නොතේරෙන එකද? නොතේරෙන එකයි හොඳයි. අර මෝඩයන්ට නොතේරෙන තැනකුත් තියෙනවා. ඒ තැන නෙමෙයි, ඥානවන්තයන්ට නොතේරෙන තැනකුත් තියෙනවා. අර ඥානවන්තයෝ නොතේරුම් ගන්න තැනයි වැදගත්. මෝඩයන්ට තේරෙන්නේ නැත්තේ කල්පනා කරන්න ශක්තිය නැති නිසානේ. ඥානවන්තයන්ට නොතේරෙන්නේ අරමුණු කරගන්නේ උපාදාන කරගන්න නැති නිසා. එතනත් වරද්දලා ගත්තොත් එතනත් නොමග යනවා. දැන් ගොඩක් වෙලාවට අපි කිව්වහම මේ දහමේ කරන්න දෙයක් නැහැ, නොකර ඉන්නයි තියෙන්නේ කිව්වහම, ආයේ දහමේ කරන්න දෙයක් නැත්නම් ඉතින් අපි පරණ ටික කර කර ඉන්නවා. එතකොට ඒ නොකර ඉඳීමක්ද? නැහැ. එනිසා මේ ගම්මීර ධර්මයේ සරලව ගන්න හොඳ නැහැ කියන්නේ. අම්බීර ධර්මයේ ගැඹුරු විදියටම ගන්න ඕනේ. කොහෙද යන්නේ දන්නේ නෑ. කොහෙ ඉඳලාද එන්නේ දන්නේ නෑ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නෑ. ඉතින් ඕක නිර්වචනය කරන්න ගියාම පුදජන මනසකින් මොනෝ කරයි දන්නේ නෑ කෙනෙක්. හැබැයි ඒ ආර්ය ශ්‍රාවකවක්. නමුත් ඒකට කිව්වේ මොකද්ද? පිළිකුල් භාවනාව කරලා එයා සෝහන් වෙලා හිටියයි කියලා. පිළිකුල් භාවනා කරලා සෝහන් වෙලා හිටියනේ මේ ඊට කලින් දේශනයක් අහලා ධර්ම අවබෝධය කරගත්ත හේෂකාරී දිනේ. පිළිකුල් භාවනාවල් දෙන්නේ කොහෙද? අර පිළිකුල් භාවනාවල් කරන්නේ අර ඉන්දියාවේ ඉන්න යෝගීන් ටික. මිනිහට කටු තියාගෙන ළඟ ඔළුවේ මිනිහට කටු බැඳගෙන, මිනිහට කටු අර හැරමිටිය ගහගෙන, ඒ කටු ඇඟේ එල්ලගෙන අර ඉන්න දැකලා නැද්ද ඉන්දියාවේ මිනිස්සු? ඒ මිනිස්සුන්ට ඉතින් අවිද්‍යාවෙන් මත් වුණාට පස්සේ මොනව කරන්න බැරිද? මිනිහ ඔළුවට තියලා තියාගෙන නිදා ගන්නවා, අමු අමු මේ සත්තු මරාගෙන ඉවලෙම ලේබුණා. නයිකුත් දේවල් දැකලා නැද්ද? මේ මිත්‍යා දෘෂ්ටිය තුල කරන දේවල්. මේ අටකටු පෙන්නලා නිවන් දකින්න පුළුවන් නම් කොච්චර ශෝභ දෙනම් ඉස්සල්ලාම දකින්නේ අර මෝචරී මිනිස්සයා. ඒ දොස්තරවරු 100 වාරක් නිවන් දැකලා. ternary ඒ අටකටු පෙන්නලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මේ අපරාධනේ සායනාන්තල කරන මෝඩකම් සම්පූර්ණ බොරුව. ඒක නිවන් දකින්න බෑ. ඒවයින් යම්කිසි මානසික කම්පන හදලා වුණනම් තියන්න පුළුවන් මනුෂ්‍යයව.
ඒ කම්පණ වෙනාය කම්පණයටපත් වෙනු නැති අය නෑ. කම්පණ ඇති කරන්න පුළුවන්. මානසික කම්පනයක් තුළ හික්මවීමක් බුදුදහම තුළ නෑ පින්නතුනි. බය කිරීමක් නෑ. දෙවෙනාගම් වල තියෙන්නේත් ඒකයි. දෙවියෙක් හදන දෙයියන්ට බය කරන මිනිස්සයව. බය කරලා හදනවා. එතකොට අපිත් කරන්න මොකද? අපිත් ඇටකටු ටිකක් පෙන්නලා බය කරලා තියන්න හදනවා. ඊළඟට තැන් තැන් වල මම දකලා තියෙන අපායවල් හදලා තියෙනවා. මේ අපාය පෙන්නලා බය කරලා තියන්න හදනවා. බය කරලා මිනිස්සු හදන්න බෑ. සමහර කට්ටිය අපාය දැක්කම මේ ගිහිල්ලා එන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. අපි යම රජ්ජුරුව කිව්වහම ඒකට පුජ්‍යල නිර්මාණයක් කියන්නේ. හැම කෙනෙක් ළඟම යම රජ්ජුරුවයි නැත්තේනේ. හැම කෙනෙක් ළඟම ශක්‍ර දේවේන්ද්‍රයා ඉන්නවා නැත්තේනේ. ඒ මිනිස්සෙක් ළඟ 31 තලෙම හැම මොහොතකම කැරකෙනවා. යම රජුරු ඔබම තමයි. ඔබම තමයි ඔබ සුගතියට යනවද දුගතියට යනවද කියලා තීරණය කරන්නේ. ඔබ දුගතියට කැමති වුණොත් ඒකාන්තයෙන් දුගතියට යාවි. සුගතියට කැමති සුගතියට යාවි. මාර්ගඵල අවබෝධයට කැමති වුණොත් මාර්ගඵල අවබෝධය ලබාවි. ඒකාන්තයෙන් මම මේක අවබෝධ කරගත යුතුයි කියන අදිෂ්ඨානයෙන් වැඩ කළොත් එයා ධර්ම අවබෝධය කරගන්නේ. සුභද්‍රට කියනවනේ නේද? අවසාන වතාව බොහොම සරලයි. ආකාශේ බදන්නත්ති සමරෝණත්තු බා. ඒ වචනේ ඇති. සංඥාවකින් නිවන හොයන්න එපා. රූපෙකින් නිවන හොයන්න එපා. වේදනාවකින් හොයන්න එපා. සංකාර විඥානයකින් හොයන්න එපා. නිවන හේතුව සමනෝ නැති බාහිරේ. ශ්‍රමණයා බාහිරේ නැත. උපමාව තමයි අහසේ පිය සටහන් නැතිසේ ශ්‍රමණයාද බාහිරේ නැත. ඒ කියන්නේ අහසේ පිය සටහන් නැතිසේ ශ්‍රමණයා ළඟද සටහන් නැත. එතකොට සටහනකින් ශ්‍රමණයෙක් හොයන්න පුළුවන් කම නැත. දැන් ඔබ නිවන කියලා හොයන්නේ සටහනක් නම් මේ වචනේ ගොඩාක් ඔබට උපකාරක වෙනවා. අමතෝ මේක අවබෝධ කරගන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. සංස්කාරක ධර්මයන් අතර බුදුරජාණන් වහන්සේ නැත. බුදුරජාණන් වහන්සේලා මිය යන්නේ නැත. හිරණුවන් පෑම කියන්නේ බුදුහාමුදුරන්ගේ මිය යෑමක් එහෙමනම් අභාප්‍රාප්ත වීමක් එහෙමනම් නොවේ. ඒ පංචස්කන්ධයේ සිදී යෑමක් සිදු වුණා මිසක් අර අවබෝධය කියන උත්තුංග කෙලෙස් පරිනිර්වාණයෙන් නිර්වාණයටපත් වූ බුදුරජාණන් වහන්සේ නම් මේ යෑමක් සිදුවන්නේ පිරිනොම් යෑමක් ආයි සිදුවන්නේ නැත. ඒ පිරිනොම් යෑම සිදු වුණා අවුරුදු 35. කාය පිරිනොම් පාන මේ සිසි දවසක බුදු කෙනෙක් උපත මරණය කියන එක නැහැ. බුදු කෙනෙකුට මෙතන ඉඳලා උපත මරණය කියලා දෙකම එකක් නැහැ. උපත මරණය කාටත් නැහැ. උපත මරණය හදාගන්නේ මේ අවිද්‍යාත්මක උපාදානය නිසා. උපත්තිකාරක ශක්තියන් තියෙනතුරු උපත්ති භාවයන් තියෙනවා. ඒ උපත්තිකාරක ශක්තියන් දුරු කරපු තැන උපත මරණය නැහැ. මුත්‍ය යථාර්ථයේ තුල පවතින්නේ යටින් උපත මරණය නැති ස්වභාවය. නමුත් උපත මරණය නැති ස්වභාවය තුල අවිද්‍යාව අවිද්‍යාත්මක ශක්තියක් හැදෙනවා. ඒ ශක්තියේ බලයක් හටගන්නවා. නේද? දැන් අපි හිතමුකෝ තමන්ට ඉඩමක් කියලා එකක් නැහැ කාටවත් මිනිස්සුෙකුට මේ ලෝකේ. නමුත් බලන්නනේ, ජාතියක් කියලා එකක් නැහැ, භාෂාවක් කියලා එකක් නැහැ. නමුත් ඒක තුළ තියෙන අවිද්‍යාව ලෝකේ. ඉතින් මේ සද්ධර්මයට පත් වෙන කට්ටිය හැමදේම අතහරිනකොට අසද්ධර්මී පිරිසකට උපායශීලීව මංකොල්ල කන ස්වභාවයක් තියෙන එක තමයි ලෝකේ ස්වභාවය. ධර්මානුකූල මේ මිනිස්සයා එක අත්හැරීමෙන් බලනකොට ඒක එහෙම වෙනවා. භාෂාවෙන් මංකොල්ල කනවා හැම දෙයකින්ම. ජාතියෙන් වර්ගයෙන් හැම එකෙන්ම මංකොල්ල කෑම කරන එක පැත්තක් අතහරිනකොට අනිත් පැත්ත ඒක ගිල ගන්නවා. ගැටලු එහෙම කෙනෙකුට ඉදිරිපත් කරන්න තියෙනවද? ඉහත කදාගල සියලු වචනවල අප පෙන්නුම් කළේ අනිත්‍යතාවය. ඒ වචනවල තියෙන අනාත්මක ස්වභාවය, අනාත්ම ස්වභාවය. ඒ වචනවල තියෙන අල්ලා නොගැනීමට හේතුවක් වන දුක්ඛදායි ස්වභාවය අල්ලා ගත්තොත් පවතින. ඉහත සඳහන් හැම වචනයකින්ම පෙන්වා වදාළේ සංස්කාරක ධර්මයන් තුළ සංස්කාරක ධර්මයන් අතර පවතින අවිද්‍යා සහගතව නොවැළීමට හේතු. එහෙම නැතුව ඒ සිදු වචනයකින් මේ ලෝකේ සත්‍යයක් තියෙනවායේ ප්‍රකාශයක් කළේ නෑ. මේ ලෝකය සම්පූර්ණ දුක මත සහ අවිද්‍යාවක් මත පවතිනා වූ දෙයක් බවත්, ලෝකේ නිදහස් වීමම සැනසිලිදායක බවත් පෙන්වා වදාළා. මේ ලෝකේ සියල්ල අතහැර ඔබ විශ්වගත වෙන්න, මේ විශ්වයට බොසුවන්න. එවිට ඔබ නිවි සැනසී ආවේ. මනස ඔබගේ මුදා හරින්න, ඉන්ද්‍රයන් මුදා හරින්න, ස්වභාවය තුල ඔබ කවදාවත් අතරමං වීමක් වන්නේ නැහැ. අක්නිසාදයක් ඔබගේ නිවහන විශ්වය බවට පත් වෙන නිසා. ඔබගේ නිවහන විශ්වය බවට පත් කරගන්න. හොඳයි, හැමදාම තෙරුවන් සරණයි.